නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් එකතු කරගන්න සූදානම් වෙන මොහොත. පින්තුනි, මේ කටින පින්කමට මුල් වෙච්ච තිංස වග්ගිය කුමාරවරු සම්බන්ධ බොහොම ලස්සන කතාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සත්සතිය ගත කරලා ඉසිපතන මිගදායට වැඩම කරලා පස්සුක භික්ෂූන් වහන්සේලාට තමයි මුලින්ම ධර්මයේ දේශනා කරේ. ඒ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ඒ දේශනාව අවිදහිත දේශනාව. පිංගතුණී, අවිදහිත දේශනාවක් කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනා තියෙන. ඒ දේශනා අතර ධම්මචක්ක දේශනාව හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ ධම්මචක්ක දේශනාවේ. ඒ දේශනාවත් අවිදහිතයි. ඊළඟට ඒ දේශනාව සිදු කරපු භූමියත් අවිදහිතයි. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන, සේවනය කරන, හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන්නේ ඒ භූමියේ එතනදිමයි කියන. අනාගතේ බුදුවරු වෙනස් වෙනවා, මේ ප්‍රදේශයට කියන නංගොත් වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා, ගොඩනැගිලි වෙනස් වෙනවා, ගහකොළ වෙනස් වෙනවා. හැබැයි මේ පෘථුවියේ ඒ ස්ථානෙම ආයමත් බුදු කෙනෙක් එතනම තෝරගන්නවා මුලින්ම අවබෝධ කරගත් ධර්මයේ දේශනා කරන්න. එවැනි ස්ථාන ධර්මයේ හඳුන්වන්නේ අවිදහිත පුණ්‍ය භූමි. බුදුවරු අනුව වෙනස් නොවන, හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන පුණ්‍ය භූමි. එදා බුදුරජාණන් වහන්සේ පස්සුක භික්ෂූන් වහන්සේලාට දහම් දෙසලා අනන්ත ලක්කන සූත්‍රය අහලා ඒ පස් දිනාම රහත් වුණා. ධම්මචක්ක දේශනාවෙන් සෝවාන් වෙච්ච මේ පිරිස අනන්ත ලක්කන සූත්‍රය අහලා රහත් වුණා. ඊළඟට යසකුල පුත්‍ර ඇතුළු යාළුවෝ 54 දෙනෙක් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා බණ අහලා රහත් වෙලා බුද්ධ ශාසනයට එකතු වුණා. පළවෙනි වස් කාලේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල්ම කාලේ උන්වහන්සේ ගත කරේ මූල ගන්ධ කුටි විහාර. එතකොට ඒ වෙනකොට විනය ශික්ෂාපද පැනවීමක් සිදු වෙලා නැති වුණත් මුල් කාලේ රහතන් වහන්සේලා ඒ පිරිස ඒ සීලාදී ගුණධර්මයේ ප්‍රතිපක්ති ආයේ අමුතුවෙන් විනය පැනෙවුවත් නැතත් ඒව ආරක්ෂා කරගෙන කටයුතු කරා. එතකොට පළවෙනිම වස් කාලේ බුදුහාමුදුරු ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරේ ගත කරනවා. මේ පළවෙනි වස් කාලේ අවසන් වෙලා අර 69ක් මහරහතන් වහන්සේලා එකතු කරලා බුදුරජාණන් වහන්සේ වදාලා චරිත භික්ඛවේ චාරිකා බහුජන හිතායි බහුජන සුඛායි මහණෙනි චාරිකාය වඩින් බොහෝ දෙනාට හිත පිනිස බොහෝ දෙනාට සැප පිනිස අත්තායි හිතායි සුඛායි දේව මනුසාන දේව මිනිස් ලෝකයාට අර්ථයේ පිනිස හිත පිනිස සැප පිනිස චාරිකාය වඩින් එක මගකින් දෙනමක් යන්න එපා කියෝ. එතකොට තවත් ප්‍රදේශයකට මේ ධර්මයේ ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව වැහිලා යනවා. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වඩිමින් මග දිකට හම්බෙන පින් ඇති අයට ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග පිරිසිදු කල්යාණ ධර්ම සාත්තං අර්ථ සහිත සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති. මේ පිරිසිදු නිවන් මඟම දේශනා කරමින් වඩින්න කියලා 69 මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරා උරුවෙල් දනව්වට. උන්වහන්සේ වඩින්නේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා පින් ඇති අය නිවන් දකින්න පින තියෙන මේ පිරිසට ධර්ම අවබෝධය ලබලා දෙන්න බුදුරජාන් වහන්සේ ඉසිපතන මිගදා ඉඳන් ආයමත් උරුවෙල් දනව්වට තනියම වැඩම කරා. මෙහෙම යන ගමනේ කප්පාසික කියන මේ වනයේදී තිංස වග්ගිය කුමාරවරු මගදි මුණ ගැහෙනවා. මේ තිංස වග්ගිය කුමාරවරු ගැන සඳහන් වෙන්නේ ඔවුන් තමයි කටිනේට මුල් වෙච්ච පිරිස හැටියට සඳහන් වෙන්නේ. මේ කුමාරවරු අරඹයා තමයි බුදුරජාණන් වහන්සේ කටින වස්ත්‍රයේ දේශනා කරන්නට ඉදුනේ පසු කාලෙදී. මේ තිංස වග්ගිය කුමාරවරු කියන්නේ කොසල් රජුරුවන්ගේ ඥාති රාජකුමාරවරු 32. එතකොට රජ පවුල්වල ඉපදිච්ච හැමෝටම රජ වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේ රාජකීය පවුල්වල ඉපදිච්ච අය ඒ රජකමට සුදුසුකම් ඇති රාජකීය රාජකුමාරවරු ඉන්නවා. එතකොට කොසල් රජුරුවන්ගේ රාජකීය පෙළපතේ රාජකුමාරවරු 32 තරුණ වයසේ කුමාරවරු. ඒ අයට ඉතින් ඒ රාජකීය තවත් රජ පවුල්වල හිතවත් පෙම්වතියෝ හිටියා. මේ 32 29 දෙනෙකුට පෙම්වතියෝ ඉඳලා තියෙනවා. එක්කෙනෙක් හිටියා තාම පෙම්වතියක් හොයාගන්න බැරි වෙච්ච කෙනෙක්. දැන් මේ කුමාරවරු 32 සාකච්ඡා කර කර ඉන්නකොට කට්ටිය කතා වුණා, අපි ওই විනෝද වෙන්න යක්, අපි ගමනක් යක්, අපි කොහේ හරි ගිහින් දවස් කීපයක් ওই විනෝද වෙලා එමු. තනියෙන් දැවනේ අපේ පෙම්බතියොත් එක්ක යන්කි හොඳයි කිව්වා. එතකොට අනිත් කෙනා ගන්නේ මට කෙනෙක් නැහනේ තාම මට. ඊට පස්සේ අනිත් අය කිව්වා එහෙනම් අපි ওই ගමනට කෙනෙක් ඔයාට తాවකාලිකව හොයලා දෙන්න කුලියට ගත්තා. දැන් මේ යන්නේ මේ බණ භාවනා කරන්න යන ගමනක් නෙමේ රාජකුමාරුරු කෙලෙස් තුල නොයේක් විදිහට විනෝද වෙලා කාලා බීලා කෙලෙස් තුල ජීවත් වෙලා ඉන්න මේ යන්නේ. දැන් මේ 30 දෙනාම කුමාරිකාවරු 29 දෙනයි අර කුලියට ගත්ත කෙනත් එක්ක දැන් ඇවිදගෙන ගිහිල්ලා දවස් දෙක තුන කාලා බීලා විනෝද වෙලා පංචකාමයන් තුලම ජීවිතේ ගෙවලා දැන් මෙහෙම එනවා. එනකොට නාන්න සුදුසු බොහොම ලස්සන රමණීය තැනක් දැක්කා අර වනාන්තරෙන් එනකොට පොකුණා. එනකොට අර රාජකුමාරවරු කිව්වා මෙතනනම් හොඳයි නාගන්න. කුමාරිකාවරු කිව්වා අනේ අපිත් කැමති අපිත් වතුරට බහිනවා අපිත් නානවා කි. දැන් මොකද කරේ අර ආභරණ ගලවලා තියලා කුමාරිකාවරුන්ගේ ආභරණ ටික ගලවලා තිබ්බා රාජකුමාරවරුත් ආභරණ ගලවලා කට්ටිය නාන්න බැස්ස වතුරට. දැන් අර කුලියට ගත්ත කෙනා කිව්වනේ අනේ මට නම් බෑ මං ගොඩට වෙලා ඉන්න මං නාන්නේ කියලා. අර ඔක්කොම වතුරට බැහැලා නානකන් ඉඳලා හිමීට ආභරණ ඔක්කොම එකතු කරගෙන පැන්නා අර කුලියට ගත්ත කෙනා. ඒ ටික අරගෙන පැනලා දිව හැංගුණා. දැන් නාලා ගොඩට එනකොට ආභරණ නැහැ. කේන්තියක් ඇති වුණා. බැලුවා දැනගත්තා මෙන්න මේ කාන්තාව මෙයා තමයි මේ කරේ. තමන්ගේ කුමාරිකාවරු 29 දෙනාටම රාජකුමාරවරු දැනුම් දුන්නා ඔයාලා ඉක්මනට ගෙවල් වලට යන්න ඔයාලා. අපි කොහොම හරි මේකිය හොයනවා කියලා. දැන් කේන්තිය. දැන් අර කුලියට ගත්ත කාන්තාව හොය හොය වනේ පීර පීර කේන්තියෙන් එහාට යනවා මෙහාට යනවා. දැන් මෙහෙම එනකොට බුදුරජාණන් වහන්සේ මේ වනාන්තරේ හරහා තමයි උරුවේ දනව්වට එදා වඩින්. බුදුරජාණන් වහන්සේ දැක්ක ඈතින් එනවා රාජකුමාරවරු 30 දෙනා. දැන් මේ එන්නේ බණහන් එන ගමනක් නෙමෙයි. හැබැයි සසරේ පින තියෙනවා. පෙර සංසාරේ බණහලා ධර්මයේ දියුණු කරලා ධර්මාවබෝධයේ පිණිස පින් කරපු ලොකු පුණ්‍ය ශක්තියක් තියෙන පිරිසක්. මේ පිරිසේන පාර අයින ගහක් යට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. දැන් මේ පිරිස 30 දෙනෙක් රාජකුමාරවරු බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා දැක්ක ධාම්මේ බුදු කෙනෙක්ද ඌ අඳුරන්නේ ශ්‍රමණෙක් කියලා දැක්කේ. බුදුරජාන් වහන්සේ බුදු වෙච්ච මුල්ම කාලේ නෙමේ. බුදුහාඳුර ළඟට ඇවිල්ලා මේ 30 දෙනා අන්න ශ්‍රමණෙක් ඉන්නවා. ශ්‍රමණියගෙන් අපි අහලා දැනගමු කියලා ආව ළඟට. ඇවිල්ලා ඇහුවා මේ ශ්‍රමණය කවුරු හරි කාන්තාවක් මේ පැත්තෙන් යනවා දැක්කද? බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් ඒ අය දිහා බලලා වදාලා කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයාගත්තොත් හොඳ නැද්ද කියලා ඇහුවා. දැන් බලන්න පින් තියෙන කෙනයි පින් නැති කෙනයි අතර වෙනස. අර අන්ධබාල පුතඥයයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයයි අතර වෙනස. සසර පින තියෙන රාජකුමාරවරු ඒ වචනින්ම තමන් ගැන හොයන්. මොකද සසරේ තමන් ගැන හොඳට නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරී දිලා හිත වඩපු රාජකුමාරවරු. එතකොට ඒ සංසාර පුරුද්ද මත උන වචනේ ඇහෙනකොට වෙන කෙනෙක් නම් තමන් ගැන හොයන් අහපු එකට නේ නම් උත්තර දෙන්න ඕනේ කියලා අනේ අර කියන කෙනාට බැනලා යන. හැබැයි මේ 30 දෙනා මූණෙන් මූණ බලාගෙන හවස් ස්වාමීනි මොකද්ද මේකේ අර්ථය? කොහොමද තමන් ගැන හොයන්නේ? ඔබ වහන්සේ මොකක් ගැනද මේ කියන්නේ? බුදුරජාන් වහන්සේ වදාළ රාජකුමාරවරුනි ඔබ හොම වාඩි වෙන්න කියව. ඔබ හොඳට අහගෙන ඉන්න කියව තමන් ගැන හොයාගන්න හැටි. තමන්ගේ ඇස තුලින් බලන්න කියව මම ඉන්නවද? ඇස තුලින් හොඳට විමසලා බලන්න කියව මම මගේ ආත්මයයි කියලා දෙයක් මේ ඇස තුල තියෙනවද? බලනකොට දකින්න ලැබෙන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෙඩ වෙන ජරාවටපත් වෙන තුවාල හැදෙන කුණු වෙලා යන ඇසක් තියෙත් මම නෑ. කන තුලින් බලන්න කියව මම ඉන්නවද? අපි කියනවා මේ මම මගේ කන මමයි දැක්කේ මමයි ඇහුවේ. හැබැයි කන තුලින් ඇත්තටම බලන්න කියව විමසලා මම ඉන්නවද? බලාගෙන යනකොට තියෙන්නේ ලෙඩ වෙන ජරාවටපත් වෙන තුවාල හැදෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කනක් එක කුණු වෙලා යනවා. ලෙඩ හැදෙනවා ජරාවටපත් වෙන මැරුණාට පස්සේ කුණු වෙලා පස් වෙලා යනවා. මම මගේ නම් මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. නමුත් ඒක අනිත්‍යයි වෙනස් වෙනවා. මට අයිති නෑ. ඊළඟට රාජකුමාරුන්ට බුදුහාඳුරු දේශනා කරා කුමාරුන්ගේ නාසය තුලින් මම ඉන්නවද කියලා බලන්න. හොඳට විමසලා බලනකොට තේරෙයි මම කියලා කෙනෙක් නෑ. එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නාම රූපයන්ගෙන් හටගත් ආයතනය. ඒකට ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, පුණු වෙනවා, නැසී වෙනසී යනවා. දිව තුලින් බලන්න කියව තමන් ඉන්නවද? කය තුලින් කොටසෙන් කොටස මේ කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදව තක්මාව බඩදිය කොටසෙන් කොටස බෙද බෙදා මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේ තුල තියෙනවද කියලා විමස විමස බලන්න කියව. ඊළඟට මනස තුලින් බලන්න කියෝ. දැන් මේ ඇස කන නාසය දිවකය මනස තුල මම මගේ කියලා මට ඕන විදියට පාලනය කරන්න පුළුවන්, මට ඕන විදියට පවත්වන්න පුළුවන් නිත්‍ය වූ සැප වූ ආත්මයක් තියෙනවා නම් එහෙනම් අපි කවුරුත් ලෙඩ වෙන්නේ නැහැ. අපි කවුරුත් වයසට යන්නේ නැහැ. අපි කවුරුත් ජරාවටපත් වෙන්නේ නැහැ. අපි කවුරුත් මැරි යන්නේ නැහැ. එහෙනම් අපිට අණ කරලා මගේ ඇස මෙසේ වේවා මෙසේ නොවේවා හිතන්න විතරයි තියෙන්නේ. මගේ කන මෙසේ වේවා මෙසේ නොවේවා මන්නම් ලෙඩ වෙන්න බෑ, මන්නම් වයසට යන්න බෑ කියලා එහෙනම් අපිට අණ කරලා පවත්වන්න පුළුවන් ආත්මයක් තිබ්බනම්. අනාත්මයි කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. මෙන්න මේ කාරණේ මුල් කරගෙන බොහොම ලස්සන ගහම්බීර දේශනාවක් මේ 39ක් කුමාරවරුන්ට බුදුරජාන් වහන්සේ අර කප්පාසික වනයේදී දේශනා කරා. මේ 30 දෙනාම හොඳ අවධානයෙන් යෝනිසෝ මනසිකාරය යෙදෙමින් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා අවසන් වෙනකොටම මාර්ගඵල ලැබුවා. බොහෝ රාජකුමාරවරු අර බණහපු 30 දෙනා අතරින් බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා. කීප දෙනෙක් සකදාගාමි වුණා, තවත් කීප දෙනෙක් අනාගාමි ඵලයට පත් වුණා. හැබැයි කවුරුත් රහත් උනේ නැහැ. එතකොට අරහත්ත්වයෙන් මෙහා ඉතිරි මාර්ගඵල අවබෝධ කරගත්ත මේ පිරිස බුදුරජාණන් වහන්සේ ඉදිරි අනේ ස්වාමීනි, අපි කැමති එක මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න පැවිදි වෙලා අපි මේ රාජකුමාරු හැටි මේ සියලු දේවල් අතහැරලා බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න කැමති. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහි ඉන්න මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා. ශ්‍රී හස්තේ දිගු කරනකොට ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒක බුදු කෙනෙකුට පමණක් කළ හැකි ඉර්ධිමේ පැවිද්දා. කෙස් රැවුල් ඉවත් වුණා, සිවුරු පාත්‍ර දරව ඇඳගෙන හිටපිය රාජකීය සලුපිලි ඔක්කොම ඉවත් වෙලා අරහත් දජයක් චීවරයක් ශරීරයට පහළ වුණා, පාත්‍රයක් පහළ වුණා. එතකොට ඉර්ධියෙන් සැනින් පැවිද්දෙක් විදිහට ස්වරූප වෙනස් වෙලා බුදුහාඳුරු ඉදිරියේ පහළ වුණා. මෙන්න මේ ඉර්ධිමේ පැවිද්ද ඒහි බික්කු පැවිදි උපසම්පදාව හැටියට ධර්මයේ සඳහන් වෙනවා. මේ විදිහට තමයි 30 වග්ගයේ කුමාරවරු බුදුහාඳුරන්ගෙන් බණ අහලා පැවිදි වෙලා මේ 30 දෙනාම අවසර අරගෙන ගිහිල්ලා ඈත ප්‍රදේශයක ආරාමයක බණ භාවනා කරගෙන සිල්ගුණ දහම් රැකගෙන ඔහොම කාලෙක ගෙවිලා කියයි. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්ද 2-3 ඔහොම ගෙවිලා විශාල ශාසනික ප්‍රබෝධයක් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාව ව්‍යාප්ත වෙලා දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් සම්පූර්ණ වේගෙන එනවා. අවුරුදු 20ක් වේගෙන එනකොට මේ 30 වග්ගීය භික්ෂූන් වහන්සේලා 39ක් මේ භික්ෂූන් වහන්සේලා දැන් අවුරුදු 30ක්. දැන් ඒ අයට තාම බුදුහාඳුරංග බොහෝ කාලෙකින් දකින්න ලැබිලා නැහැ. අවුරුදු 20ක් වෙනවා බුදුහාඳුරංගෙන් බණ අහලා. අවුරුදු 20ක් වෙනකන් තාම බුදුහාඳුරංග දැකලා නැහැ. අර ඉස්සල්ලාම බණ අහලා මාර්ගඵල ලැබලා ඉදා පිටත් වුණාට පස්සේ ආයි බුදුහාඳුරු දකින්න ලැබිලා නැහැ. මේ 39 කුමාරවරු හැටියට ඉඳලා පැවිදි වෙච්ච 39 ස්වාමීන් වහන්සේලා කල්පනා කරා අපි මේ එළඹෙන වස් කාලේ හරි බුදුහාඳුරෝ දකින්න යන්. උන්වහන්සේව බොහෝ කාලෙකින් අපි දැක්කේ නැහැ. බුදුරජාන් වහන්සේගෙන්ම මුණ ගැහිලා බණපදයක් අහගෙන උන්වහන්සේ වැඩ ඉන ආරාමේ මේ වෙනකොට අන්න හොයනකොට ආරංචි වුණා. මේ දවස්වල බුදුරජාන් වහන්සේ සැවැත් නුවර ජේතවනේ වැඩ ඉන්න. එහෙමනම් අපි ජේතවනාරාමයට ගිහිලා එහි වස් සමාදන් වෙමු කියලා 39 ස්වාමීන් වහන්සේලා දැන් පිටත් වුණා. මග දිගට එනකොට ගමන ප්‍රමාද වුණා, වැස්සට අහු වුණා, පාරවල් කැඩිලා වැහැලා. මේ වැස්ස කලින් වැස්සකට අසු වෙච්ච නිසා ගමන ප්‍රමාද වෙලා වස් එළඹෙන දිනය සාකේත නුවරට එනකොට මගදීම උදා වුණා. ඒ නිසා මේ 39 ස්වාමීන් වහන්සේලා සාකේත නුවර වස් සමාදන් වුණා. දැන් සාකේත නුවර වස් සමාදන් වෙලා වස් මාස 3 බොහෝම හොඳට ශික්ෂාකාමී ගුණධර්ම රැකගෙන ඒ වස් මාස 3 සාකේත නුවර ගත කරා. හැබැයි මේ 39 ස්වාමීන් වහන්සේලාගේ හිතේ පැතුම තියෙන්නේ වස් අවසන් වෙන දිනේ කවද්ද? වස් අවසන් වෙච්ච දවසේම අපි වස් පවාරණය කළා බුදුරජාණන් වහන්සේ දකින්න යමු කියලා ඔන්න වස් පවාරණය කරපු දවසේම පිටත් වුණා ජීතවනාරාමයට. දැන් අර වස් මාස 3 කියන්නේ ඉන්දියාවේ එක දිගට අවුරුද්දේම මහා වර්ෂ හැදහැලෙන්නේ ওই මාස 3. එදා බුදුහාඳුරන්ගේ කාලේ ඒ ස්වරූපේ අදටත් ඉන්දියාවේ දකින්න තියෙනවා මේ ප්‍රදේශවල. එතකොට අර මාස 3 වැහැලා ගංගාවල් උතුරලා සමහර පැතිවල පාරවල් කැඩිලා ඒ කාලේ ওই ගොඩනු බැඳපු කරත්ත සත්තු තමයි කරත්තවල ගැට ගහගෙන අස්ස කරත්ත ගියේ. එතකොට මේ සත්තුන්ගේ පා සලකුණු වලට පාරවල් ඔක්කොම මඩ වෙලා මඩවලවල් ළඟට ඇවිල්ලා අඩිය තියෙනකන් හොයාගන්න බෑ. එතකොට මේ වගේ පාරවල් කැඩිලා මඩ වෙලා කැඩිලා ගම් වතුර ගලලා මේ වගේ ලොකු අපහසුතාවයකින් යුක්ත පාරවල් වල තමයි අර 39ක් ස්වාමීන් වහන්සේලාට ජේතවනාරාමයට එන්න ලැබුණා. ඒ එන ගමනේ සමහරු ලෙස්සලා අර මඩගොඩවල් වල වැටුණා. මැටි පාත්‍ර තිබුණේ, අනේ පාත්‍රී බිඳිලා කුඩු වුණා. සමහරුගේ සිවුරු ඉරුණා, සිවුරු වල මඩ තැවරිලා. එනකොට 39ක් ස්වාමීන් වහන්සේලාගේ සිවුරු වල බොහෝ සිවුරු ඉරිලා, සිවුරු වල මඩ තැවරිලා, සීතලේ වැස්සට අහුවෙලා, ඊළඟට තුවාල වෙලා, පාත්‍ර කැඩිලා. මේ විදියට බොහෝම දුකසේ දුක් සහිත ගමනකින් තමයි සාකේත නුවර ඉඳන් ජේතවනාරාමයට මේ 39ක් භික්ෂූන් වහන්සේලා ආවේ. හැබැයි බුදුරජාණන් වහන්සේව දකිනව සමගම ජේතවන පුණ්‍ය භූමියේදී පුදුමාකාර සතුටක් ඇති වුණා. අර ගමන් වෙහෙස විඳපු දුක් ගැහැට සියල්ල හිතෙන් අමතක වුණා. බොහොම සද්ධාවෙන් දෑත් නල්ලේ තියාගෙන වැඳගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා සිරිපතුල් දෙක වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. එහෙම වාඩි වෙලා පියෙක් ඉදිරියේ දරුවන් තමන්ගේ ප්‍රශ්න කියනා වගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ස්වාමීන් වහන්සේලා 39 කියනවා. අනේ බලන්න ස්වාමීනි, අපි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙලා දැන් අවුරුදු 20ක් ගෙවිලා ගියා. තථාගතයන් වහන්සේව බොහෝ කාලෙකින් අපිට දකින්න බැරි වුණා. ඒ නිසායි අපි මේ වස් කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන ආරාමෙම වස් සමාදන් වෙන්න හිතාගෙනයි ගමන පිටත් වුනේ. නමුත් සාකේත නුවරට එනකොට වස් හෙළමෙන දිනේ උදා වුණා මහා වැසි වලට අපි අහු වුණා. සාකේත නුවරදී වස් මාස තුනේම මේ වැස්සත් එක්ක අපි හරි පීඩාවට පත් වුණා. ඒ වස් කාලේ අවසන් වෙලා අපි ජේතවනාරාමයට එන්න බොහෝම සද්ධාවෙන් පිටත් වුණාට අර මාස තුනේ වැහැපු ඇස්සට පාරවල් කැඩිලා, පාරවල් මඩ වෙලා, අනේ ස්වාමීනි බලන්න අපේ මේ සිවුරු ඔක්කොම මඩ තැවරිලා, සිවුරු ඉරිලා, අපේ පාත්‍ර කැඩුණා, අපි වැටුණා, මේ අපි තුවාල වුණා. මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා ගැන අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ඔය එන ගමනේ විඳපු දුක දුකක් කියලා හිතන්න එපා. මේ දීර්ඝ සංසාර ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා විඳපු දුක් ගැහැට ගැන හිතනකොට ඕක දුකක් නෙමෙයි කියලා අනමතග්ග සංයුක්තියේ ඒ දේශනාව සඳහන් වෙන. ඒ දේශනාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා, අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤාත්. මහණෙනි මේ දීර්ඝ සංසාර ගමන අනවරාක්තයි, කෙලවරක් නොපෙනෙන තරම් දීර්ඝයි. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලාපු මේ දීර්ඝ සංසාර ගමන තුල එළුව වෙලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන කියලී මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි ඌර වෙලා, බල්ල වෙලා, කුකුල වෙලා, මැරුම් කාලා, යම් යම් අනතුරු වලින් එක්ක බෙලි කැපුම් කාලා, ගල් පහරවල් කාලා, මියගිය ආත්ම භාවවල ගලාගෙන ගියලේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. මෙහිම බුදුරජාන් වහන්සේ දහම් දෙසද්දි මේ 39ක් භික්ෂූන් වහන්සේලා හොඳ අවධානයෙන් ඒ ගැන අවධානය යොමු කරනකොට බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් ඒ 39ටම තමන් ගත කරගෙන ආපු පෙර ජීවිත දිවසින් දකින්න ලැබුණා. තමන් දීර්ඝ සංසාර ගමනේ බෙලි කැපුම් කමින්, උල් පහරවල් කමින්, නොයේක් වද වේදනා විඳමින්, සතරපාය වැටි වැටි අන්ත දුක් විඳ විඳාපු මේ භයානක සංසාර ගමනේ භයානකම උන්වහන්සේලාට වැටහුණා. බුදුරජාන් වහන්සේ වදාළ, මහණෙනි මේ විදපු සංසාර දුක දිහා බලනකොට මේ ගමනේ මේ තියෙන දුක දුකක් නෙමෙයි කියෝ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මුල් කරගෙන සාමුක්ඛංසික දේශනාව දේශනා කරමින් මේ 39ක් භික්ෂූන් වහන්සේලාට බොහෝම පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය දේශනාව පැවැත්තුවා. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට මේ 39ම උතුම් අරහත්ත්වයට පත් වුණා. 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා හැටියට සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා, නිකලෙස් භාවයට පත් වුණා. මොකද ඒ අය කවුරුත් රහත් වෙලා හිටියේ නැහැ. සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන අවශේෂ මාර්ගඵල තමයි ලබාගෙන හිටියේ. එතකොට එදා බණහර රහත් වුණාට පස්සේ බොහොම සතුටුයි. බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා, බණ ඇහුවා, ධර්මය අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා 39ම ඒ භූමියෙන් අහසට පැන නැගලා හංස පෙළක් අහසින් යනවා වගේ අහසින් 이르දීන් වැඩම කරා. උන්වහන්සේලාට එතනට වඩිනකොට 이르දීමේ හැකියාවල් තිබුණේ, අහසින් වඩින්න පුළුවන් උන්නේ. ඒකයි මඩ තවරගෙන තුවාල වෙලා, පාත්‍ර කැඩිලා, හරි දුකසේ ඒ ගමන ආවේ. නමුත් ධර්මය අවබෝධ කරගෙන අහසින් වඩිනවා. එදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළ ආනන්ද හාමුදුරුවෝ කියනවා, බලන්න ආනන්දේ මේ 39ක් භික්ෂූන් වහන්සේලා බොහෝම දුකසේ එන ගමනේ හරි කරදර පීඩාවල් වලට පත් වෙලා මේ භූමියට පැමිණියා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා හංස පෙලක් අහසින් පියාඹගෙන යනවා වගේ 39ක් රහතන් වහන්සේලා අහසට පැන නැගලා අහසින් වැඩියා. මහණෙනි, මගේ බුද්ධ ශාසනය තුල වස් කාලේ වස් සමාදන් වෙලා වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අමතර චීවරයක් හැටියට කටින චීවරය ගැන දේශනා කරනවා, කටින විනය කර්මයේ පනවනවා කියලා කටිනේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එතනද. එතකොට මේ තිංසවග්ගිය කුමාරවරු පැවිදි වෙලා මේ 39ක් භික්ෂූන් වහන්සේලා මුල් කරගෙනයි එදා බුදුරජාණන් වහන්සේ කටිනේ නැමැති මේ උතුම් මහානීය පින්කම මේ බුද්ධ ශාසනයේ තියෙන බලවත්ම බොහොම තද ඝනගතියින් යුක්ත බිඳිය නොහැකි යන අර්ථයෙන් හැඳින්වෙන මේ පින්කම සිදු කරගන්නට අවස්ථාව අද ඔබටත් ලක්වාසි ලෝවාසි බොහෝ බෞද්ධ සද්ධාවන්ත පිරිස මේ වස් කාලය තුල මොනතරම් සද්ධාවෙන්ද තමන්ගේ විහාරස්ථානේ තමන්ගේ ආරාමේ තමන් වෙනම වස් සමාදන් වෙන්න පිළියෙල කරපු තැනක් වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේලාට වස් මාස 3ක් ඒ විනය ධර්ම විනය අනුකූල දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් අද වහිනවද එහෙනම් ඉන්දියාව මෙහෙම වැස්සේ. නමුත් ධර්ම විනයට ගරු කරන භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ වචනේ ඒ විදිහටම පිළිපදින ඒ අනුව වස් කාලේ වස් සමාදන් වෙලා අවසන් වුණාට පස්සේ කටින චීවරයක් හැටියට අමතර චීවරයක්. මොකද භික්ෂූන් වහන්සේලාට තුන් සිවුර තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ. තුන් සිවුර කියන්නේ දෙපොට සිවුර, තනිපොට සිවුර අඳනේ. එතකොට මේ තුන් සිවුරට අමතර වස් කාලේ වස් සමාදන් වෙච්ච භික්ෂූන් වහන්සේලාට අමතර කටින චීවරයක් දේශනා කරන. මේ කටින චීවරේ ලැබෙන කෙනාට අර වස් කාලේ වස් සමාදන් වෙච්ච භික්ෂූන් වහන්සේලා අතරින් සුපේසල ශික්ෂාකාමි බොහොම හොඳට වස් ගුණ ධර්ම ආරක්ෂා කරගෙන වස් බිඳගන්නේ නැතුව පෙර වස් සමාදන් වෙලා මහා පවාරණෙන් පවාරණය කරපු මේ භික්ෂූන් වහන්සේලා අතරින් කෙනෙකුට තමයි මේ කටින චීවරේ ලැබෙන්නේ. උන්වහන්සේලා සමගියෙන් සාකච්ඡා කරලා පොයි සීමාවක් තුළ ඒ උන්වහන්සේලාගේ සංඝ සම්මුතියෙන් තමයි කෙනෙකුට මේ කටින චීවරේ පැවරෙන්නේ. ඒ කටිනේ පැවරෙන භික්ෂූන් වහන්සේට මාස 5ක කාලයක් දක්වා අමතර චීවර පරිහරණය කරන්න පුළුවන්. නොඑක් විදිහ විශේෂ වරප්‍රසාද පහක් බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය තුල පෙන්නන. අන්න ඒ නිසා පින්වතුනි ස්වාමීන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේට කටින චීවරේ දැරීමත් එක්ක විශේෂ වරප්‍රසාද පහක් බුද්ධ ශාසනය තුල මාස 5ක කාලයක් දක්වා ලැබෙනවා. ඉතින් ඒ වගේම ඒ කටිනේ පූජා කරන පින්වතුන්ට එවැනි මහා පින්කමකට යෙදෙන ඒ කටින චීවරේ පූජා කරන ඔබටත් විශාල පිනක් ලැබෙනවා. සසරින් නිවන් අවබෝධයේ පිණිස බලවත් බොහොම පුණ්‍ය ශක්තියෙන් ප්‍රබලම පිනක් රැස් කර ගන්න ලැබෙනවා. ඒකට හේතුව දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් වෙන දවස්වලත් අපි ওই සිවුරුමනේ පූජා කරන්නේ. ඉතින් අපිටත් පුළුවන් අනිත් දවසට පඳු ගහලා මහලා එව්වත් මහපො සිවුරුනේ. ඒකට ඔහොම හිතෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි කටින චීවරයක් කොච්චර වමනාව තිබුණත් හැමදාම පූජා කරන්න බෑ. ඊළඟට 59ක් ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වුණොත් එක තැනක කටින සිවුරු 50ක් පූජා කරන්නත් බෑ. එකයි. එක විහාරස්ථානයකට එක භූමියකට සංඝයා වෙනුවෙන්ම පූජා වෙන්නේ එක කටින චීවරයක් පමණයි. ඊළඟට ඒත් අවුරුද්දකට වතාවක් විතරයි ඒ කටින චීවරේ පූජා කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ කටිනියත් එක්ක විනය කර්ම සංඝයාගේ කටයුතු ඊළඟට වස් මාස 3ේම සිපේසල ශික්ෂාකාමී ගුණධර්ම රැකගෙන බඩ භාවනා කරලා හොඳට හිත වඩපු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි මේ චීවරේ පූජා කරන්නේ. ඒ නිසා කටින කාලය තුල ඒ සිදු කරගන්න පින්කම් බොහොම බලවත් පින්කම්. ඒ නිසා පින්වතුනි ඔබ හැම දිනාටම ඉදිරියේ ඔබේ පන්සල්වල විහාරස්ථානවල සිදු කරගන්න කටින පින්කම් වලදී ඔබට දැනුවත් වෙන්න අවබෝධයෙන් යුක්තව පින්දහම් සිදු කරගන්න අවශ්‍ය වෙන ආකාරයටයි අද මේ ධර්මානුශාසනාවේදී කටිනේ ගැනත් අපි සිහිපත් කරන්නට ඉදිරි. මේ ධර්මදේශනාවත් මේ ධර්මානුශාසනාවත් ඔබට ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක් බවට පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.